ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ තත්ත්වීත්‍ය විමසා බැලීම ආරම්භ කරන සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම අපි හිමනම් දැන් ආරම්භ කරමු. ශ්‍රී ලංකාවේ තවමත් පවතින ආර්ථික ගැටලුව, ඉන්ධන ප්‍රශ්න, ඒ වගේම ඉන්ධන රැගෙන ලංකාවට පැමිණෙන නෞකා පිළිබඳව තියෙන කතාබහ, ඒ අතරතුරේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ඇති යම් යම් කතාබහ, මතවාද, ඒ වගේම විවිධ රැස්වීම් හමුවේ යම් යම් වාද විවාද පැවැත්වෙන ආකාරයත් අපි දකිනවා. ශ්‍රී ලංකාවේ ජන ජීවිතය පිළිබඳව වන තොරතුරු පිළිබඳව කතාබහ කරමින්, දේශපාලන ක්ෂේත්‍රයේ තියෙන අලුත්ම තත්ත්වීත්‍ය පිළිබඳව කතාබහ කරමින් අපි හැමෝම සූදානම් මේ ඉදිරි කාලය ගත කරන්න. සතිය ශ්‍රී ලංකීය පුවත් විමසුම සමගින් ශ්‍රී ලංකාවේ සිට අපිට තොරතුරු වාර්තා කරන්න සුපුරුදු ලෙසින් සූදානම් වෙන මාධ්‍යවේදී මනෝජ් උද්ටියාවල සම්බන්ධ කරගනිමින්. මනෝජ්, අයබෝවන් සුබෝදෑසනක්.
අයබෝවන් සුබෝදෑසනක් විල්රුක්ෂි.
දේශපාලන පැත්තේ තොරතුරු වලට අපි මුලින්ම අවධානය යොමු කළ ඉතින් හොඳයි කියලා මට හිතෙනවා. ඒ අතින් ගත්තාම මුලින්ම මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීම පසුගිය සතියේ පැවැත්ුණා. මං හිතන්නේ අඟහරුවාදද කොහෙද මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විවිධ වශයෙන් තොරතුරු කතා බහ වෙලා තියෙනවා, යම් යම් මේ වාද විවාදත් පැවැත්විලා තියෙනවා යම් කාරණා සම්බන්ධව. මම කැමති ඒ සම්බන්ධව මුලින්ම අවධානය යොමු කරන්න අද කතා බහේ.
ඔව් දිලක්ෂිය, ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා, ඒත් එක්කම මැති ඇමතිවරු, හිටපු අගමැතිතුමා මහින්ද රාජපක්ෂ, ඒත් එක්කම බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මේ කණ්ඩායම් ඇතුළුව ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් මේ රැස්වීමට සහභාගි වෙලා තිබුණා. නමුත් වැඩි වෙලාවක් ඉන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයයි විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයයි එතනින් පිට වෙලා ගිහිල්ලා තිබුණා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එතරම් සතුටකින් නෙවෙයි ඒ පිළිබඳව හිටියේ කියලා වාර්තා වෙනවා. මොකද ආණ්ඩුව මේ වෙලාවේ කරන්නේ මොනවද කියන ප්‍රශ්න වලට අග්‍රාමාත්‍යවරයා උත්තර දෙන්න ඕනේ. 21 වෙනි සංශෝධනයේ සම්බන්ධයෙන් විවිධ අදහස් එනවා. ඒ පිළිබඳව ආණ්ඩු පක්ෂය දැනුවත් වෙනවා නම් ඒකට උත්තර දෙන්න ඕන අධිකරණ අමාත්‍යවරයා. මේ දෙදෙනාම ටිකක් වෙලස්සනින් රැස්වීමෙන් පිට වෙලා ගිහිල්ලා තියෙනවා. මුලින්ම අවධානය යොමු වෙලා තිබෙනවා ප්‍රසන්න රණතුංග ඇමතිවරයා. පෞගිය මැයි 9 වෙනිදා සිද්ධ වෙච්චි සිද්ධියේදී නිවාස දේපල අහිමි වුණු මැති ඇමතිවරුන් ගැන සහ ඔවුන්ගේ අඳෝනාවන්, ඒ කියන්නේ ඔවුන්ට මුහුණ දෙන්න තිබුණු ප්‍රශ්න ජනාධිපතිවරයාට ලිපියක් මගින් බාර දීලා තියෙනවා. එතනදී නීතිය ක්‍රියාත්මක වීමේදී ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ට වෙන විදියකුත්, අරගල කරුවන් සම්බන්ධයෙන් ඊට වඩා වෙනස් විදියකුත් නීතිය ක්‍රියාත්මක කරනවා කියන චෝදනාව මන්ත්‍රීවරුන් එල්ල කරද්දී පොලිස්පතිවරයාගේ පැත්තට ආයිමත් ඇඟිල්ල දිගු වෙලා පොලිස්පතිවරයා ඉවත් විය යුතුයි වැනි තැනට කරුණු කාරණා ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මැතිවරුන් සම්බන්ධයෙන් නිතරම සාධාරණයක් සිද්ධ වෙන ආකාරය විදිහට වැඩ කරන්නේ නැහැ කියලා ඉන්ධන අර්බුදය පිළිබඳවත් සාකච්ඡා වෙලා තියෙනවා. ඒ කංචන විජේසේකර විශේෂභාර ඇමතිවරයා ඔහු කියලා තියෙන්නේ ඉදිරි දිනවල ඉන්ධන හිඟයක් ඇති වෙනවා, ආණ්ඩුව පැත්තෙන් ගන්න පුළුවන් හැම පියවරක්ම අරගෙන තියෙනවා, ජනතාවත් ඒ වෙනුවෙන් සහාය ලබා දීම අවශ්‍යයි කියන කාරණේ මතු කරලා තියෙනවා. විශේෂයෙන් මේ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් සම්පත් අතුකොරළ මන්ත්‍රීවරයා ඔහු කියලා තියෙනවා අපි හිතුවේ අගමැතිතුමා ගැන ඉන්ටර්නැෂනල් පොරක් කියලා මේ ඉන්ධන ප්‍රශ්නෙට මොනවා හරි කරයි කියලා අපි හිතුවා. නමුත් තාමත් පෝලිං ඒ විදිහමයි කියලා ඔහු කරුණු මතු කරලා තියෙනවා. ජනාධිපතිවරයාටත් ප්‍රශ්න කීපයක් ඉදිරිපත් වෙලා තිබුණා. උදේනි කිරිඳිගොඩ මන්ත්‍රීවරයා ඔහු කියලා තියෙනවා මේ උදේට ජනාධිපතිතුමා කණ්ඩායමක් ගෙනල්ලා රැස්වීමක් තියෙනවා, අගමැතිතුමා ඒගොල්ලෝ ගෙනල්ලා ආයිමත් රැස්වීමක් තියෙනවා. මේකෙන් පේන්නේ ජනාධිපති අගමැති අතර විරසකයක් තියෙනවා කියන කාරණය. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා ඔහු සඳහන් කරලා තියෙනවා. ජනාධිපතිතුමා කියලා තියෙන්නේ දෙන්න අතර ගැටුමක් නැහැ, වැඩ කටයුතු කරගෙන යනවා කියලා. වසන්ත යාප බණ්ඩාර මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් පෞගිය දිනවල මහබැංකු අධිපතිවරයා දිගටම දුරේ තබා ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සිටියා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී ඔහු ඒ පිළිබඳවත් අවධානය යොමු කරලා තියෙනවා. ලංකාව ශ්‍රේණිගත ආයතන ණය ගෙවීම් වලට අදාළව පහළ දාලා තිබුණා. නමුත් බැඳුම් කරවලින් මුදල් ගන්න බැරි තත්ත්වයකට පත් කරලා තිබුණා, බදු සහන දුන්නා. ඒක කොතරම් වැරද්දක්ද කියන එක දැන් තේරෙනවා කියලා ඔහු මතු කරලා තිබුණා. මේක ජනාධිපතිතුමා කලින් මුදල් සම්බන්ධ නිලධාරීන් එක්ක ගත්තු තීරණ පිළිබඳව කතා කරලා තිබුණේ. ඒ තීන්දුව වලට මහ බැංකුව අධිපතිවරයා වගේම මුදල් ඇමතිවරුත් වග කියන්න ඕනේ. මහ බැංකුව අධිපති විදිහට නන්දලාල් වීරසිංහ මහත්තයා පත් වුණාට පස්සේ මේ තත්ත්වෙ නිවැරදි කරන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් ඔහු සම්බන්ධයෙන් ජනතාව අතර ප්‍රසාදයක් තිබුණත් ඔහු ඉවත් කරන්න යනවා කියලා කතාවක් තියෙනවා. ඒක ගැන වසන්ත යපා මන්ත්‍රීවරයා විමසලා තියෙනවා. ජනාධිපතිවරයා කියලා තියෙනවා එතුමාට කිසි විරෝධයක් නැහැ, මමයි එතුමාව ගෙනාවේ, කාලෙ දික් කරන්න අගමැතිතුමා නිර්දේශ කරන්න ඕනේ. ඒ නිර්දේශය ලැබුණා මේ කටයුත්ත සිද්ධ වෙනවා. නන්දලාල වීරසිංහ මහ බැංකුව අධිපතිවරයා කාලෙ දික් වෙනවා, එතුමා ඉවත් කරන්න අදහසක් නැහැ කියලා ජනාධිපතිවරයා පැහැදිලි කරලා තිබුණා. ඉතින් ඔය ආකාරයෙන් මේ මොහොතේ මතුවෙන ප්‍රශ්න පිළිබඳව ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ප්‍රශ්න කරමින්, තර්ක කරමින්, අදහස් දක්වමින් ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීම ජනාධිපති මන්දිරයේදී පැවැත්තුණා.
දැන් මනෝජ් ජරමේ, ඔබත් සඳහන් කරපු ආකාරයට 21 වෙනි සංශෝධනයේ සම්බන්ධව යම් කතාබහක් වෙලා තිබුණද ඔතනදී?
ඔව්, 21 වෙනි සංශෝධනය මොකද වෙන්නේ, කැබිනට් එකේ අනුමැතියට යටත් කරා කියලා අපි දන්නවා. නමුත් ඒක අපිට තවම ඉදිරිපත් වෙලා නැහැ කියලා මන්ත්‍රීවරුන් අදහස් දක්වලා තිබුණා. නමුත් ඒක ගැන වැඩිදුර දැනගන්නත් අධිකරණ ඇමතිවරයා විජේදාස රාජපක්ෂ ඇමතිවරයා එතන ඉන්න ඕන, ඔහු නොහිටපු එක ගැනත් අදහස් දක්වලා තිබුණා. කොමුණත් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට 21 වෙනි සංශෝධනය ඉදිරිපත් කරලා තිබුණා. අවසානාත්මකව එය මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා අවසාන එකඟතාව ලබා ගන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. නමුත් බහුතර ඇමතිවරුන්ගේ කැමැත්ත 21 වෙනි සංශෝධනයට තිබිලා තියෙනවා.
ලංකීය දේශපාලනයේ ගෙවිල ගිය සතියේදී තවත් විශේෂිත සිදුවීමක් සිදු වුණා. ඒ තමයි ප්‍රකට ව්‍යාපාරිකයෙකු වුණු ධම්මික පෙරේරා මහතා අමාත්‍ය තනතුරක දිවුරුම් දුන්නා, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය තනතුරේ. අපි දන්නවා මනෝජ්, මේ ධම්මික පෙරේරාගේ පත්වීම සම්බන්ධව විශේෂයෙන්ම ඔහු මේ ඇමති තනතුරට මේ යෝජනා කිරීමේ තැන ඉඳන්ම විශාල මේ කතා බහක් තිබුණා. ඔහු සුදුසුද, ඔහු ජාතික ලයිස්තු මන්ත්‍රී ලිස්ට් එකේ හිටියෙත් නැහැ, උට හසින් පාත් වෙනවා වගේ මෙහෙම අය ගේන්න පුළුවන්ද කියන කතා බහ තිබුණා. ඔහුගේ පත්වීමට විරුද්ධව ඇතැම් පාර්ශ්ව උසාවි ගිහිල්ලා තිබුණා, පෙත්සම් ඉදිරිපත් කරලා තිබුණා. දැන් ඔහුගේ දිවුරුම් දීම සිදුවීම සහ ඔහුට විරුද්ධව ඉදිරිපත් කරලා තිබුණු ඒ චෝදනා, උසාවි ගිහිල්ලා තිබුණු කාරණා සම්බන්ධව මොනවද සිදු වුණේ, ඒවා සියල්ල සමතේකට පත් වුණාට පස්සේද ඔහු මේ දිවුරුම් දීම සිද්ධ වුණේ? කැමති වැඩිදුර විස්තර දැනගන්න.
ඔව්, ව්‍යාපාරික ධම්මික පෙරේරා 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරපු ජාතික ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් කරලා තිබුණේ නැති නිසා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන අනුව ඔහු සුදුස්සෙක් නෙවෙයි කියලා මේ පෙත්සම් මගින් පෙන්වලා දීලා තිබුණා. මේ පෙත්සම් ඉදිරිපත් කරලා තිබුණා එන්ජිඕ සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ඒ වගේම එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාකේසෝති සරවණමුත්තු, ඒත් එක්කම ගාමිණී වියන්ගොඩ, රොසෙල් ඩයමන්ඩ් සහ තවත් මාධ්‍යවේදී ස්වාධීනව කටයුතු කරන මාධ්‍යවේදියෙක් විදිහට තවත් පෙත්සමක් විදිහට පෙත්සම් පහක් ගොනු කරලා තිබුණා. ඔවුන් දිගින් දිගටම අවධාරණය කරලා තිබුණේ මේ ජාතික ලැයිස්තුවේ ධම්මික පෙරේරා මහත්මයාගේ නම තිබුණේ නැති නිසා ඔහුව පාර්ලිමේන්තු ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කරන්න බෑ කියලා. නමුත් ධම්මික පෙරේරා වෙනුවෙන් පෙනී හිටපු ඩීටික්වරුන් පැහැදිලි කරලා දීලා තිබුණා මීට පෙර තත්වත් සැලකිල්ලට අරගෙන එසේ ගැටලුවක් නෑ, අදාළ දේශපාලන පක්ෂයේ සමාජිකයෙක් වෙන පුද්ගලයෙක්ව පක්ෂයේ මහලේකම්වරයාට ඉදිරිපත් කිරීමේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට නම් කිරීමේ හැකියාව තියෙනවා කියලා. ඉතින් ඒ අනුව පක්ෂයේ මහලේකම්වරයා විදිහට සාගර කාර්යවසම් මේ ධම්මික පෙරේරාගේ නම ඉදිරිපත් කරලා තිබුණා, සහ ධම්මික පෙරේරා මහත්මයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය අරගෙන තිබුණා. බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා තනතුරෙන් අයින් වුණා. ඒ අනුව පොදුජන පෙරමුණේ සමාජිකයෙක් වෙච්චි ධම්මික පෙරේරාව පාර්ලිමේන්තුවෙන් අයින් වුණු බැසිල් රාජපක්ෂ වෙනුවට යෝජනා කරා. ඉතින් මේ තර්කය පිළිගැනීම නිසා මේ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්න අධිකරණයේදී තීරණය වෙලා තිබුණා. ඒ අනුව ඔහුට ධම්මික පෙරේරා මහත්මයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමේ අවස්ථාව ආයමත් උදා වුණා. ඔහුත් ගිය සතියේ මුලින්ම කියලා තිබුණේ තමන්ට එරෙහිව තියෙන නඩු සියල්ල විසඳලා ඉවර වෙනකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට දිවුරුම් දෙන්නේ නැහැ කියලා. නමුත් මේ තත්ත්වය පහව ගියාට පස්සේ ගිය සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට දිවුරුම් දුන්නා වගේම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විදිහටත් දිවුරුම් දුන්නා. කොමුණත් ඔහු කියලා තිබුණා ඉදිරියේදී BOI එකෙන් ආයෝජන මණ්ඩලයෙන් එහෙම අනුමැතිය ගන්න කටයුතු මාස දෙක තුන යන දේවල් පැය 24ක් ඇතුළත ලබා දෙන්න ඔහු කටයුතු කරනවා. ඔහුට සතියක දෙක කාලයක් දෙන්න ඩොලර් ගේන, ඩොලර් හදන වැඩ පිළිවෙල මොකක්ද කියලා ඔහුගේ රෝඩ් මැප් එක ජනතාවට කියන්න ඔහු සූදානම් කියලා කිව්වා. කොමුණත් ඔහු දිවුරුම් දුන්නා ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා විදිහට.
ඊළඟ ප්‍රධාන කාරණාව තමයි දැන් ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමේ කාර්යාවලිය සම්බන්ධව විවිධ රටවල් සහ සංවිධාන කෙරෙහි ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු කරමින් තියෙනවා. දැන් ඔබ දන්නවා ඒ පිළිබඳව විශේෂයෙන්ම IMF එක පිළිබඳව බලාපොරොත්තු තබාගෙන ඉන්නේ. අපි මීට කලින් කතා බහ කළා මනෝජ් මේ තාක්ෂණික කටයුතු පිළිබඳව වන මට්ටමේ සාකච්ඡා තමයි තියෙන්නේ කියලා මේ IMF ණය ලබා ගැනීම සම්බන්ධව මේ වෙනකොට. දැන් IMF කණ්ඩායමකුත් මේ ගෙවිල ගිය සතියේ ලංකාවට ආවා. මොකද උනේ?
දැනටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිත පිරිස ලංකාවේ ඉන්නවා. අග්‍රාමාත්‍යවරයාත් එක්ක ඔවුන් සාකච්ඡා පැවැත්වුවා, ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා පැවැත්වුවා. අපිට ආරංචි වෙනවා අග්‍රාමාත්‍යවරයාට දැඩි අවශ්‍යතාවයක් තියෙනවා මේ IMF එකේ නිලධාරී මට්ටමේ එකඟතාවයකට මේ මාසේ 30 වෙනිදාට කලින් එන්න පුළුවන් වෙන විදිහට වැඩ කටයුතු සිදු කරන්න. ඒ මොනෝතින් දල වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 800ක් විතර ලංකාවට මූලික අධීරයේදී ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම ලැබුණොත් ඒක රටේ අර්බුදයට යම් සැහැල්ලුවක් වෙනවා කියන විශ්වාසයෙන් මේ මාසේ 30 වෙනිදාට කලින් නිලධාරී මට්ටමේ එකඟතාවකට එන්න අග්‍රාමාත්‍යවරයා පාර්ශ්වයෙන් උත්සාහ කරනවා. කොමුණත් ජාත්‍යන්තර අරමුදල නියෝජිතයින් 10 දෙනෙකුගේ කණ්ඩායමක් ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ඔවුන් එක්ක සාකච්ඡා කරා. මේ සාකච්ඡා කරන අවස්ථාවට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගේ පැමිණීමත් එකක් ප්‍රමාද වුණා. ඒකට හේතුව තමයි අරගලකරුවන් ජනාධිපති කාර්යාලයේ ගේට්ටු කිහිපයක් අවහිර කරමින් අරගලයේ නිරතවීම, විරෝධතාවයේ නිරතවීම. කොමුණත් ඒක එච්චර ප්‍රශ්නයක් කළ තිබුණේ නැහැ. මහබැංකු නියෝජිතින් එන්න කලින් අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාව ආරම්භ කරලා තිබුණු නිසා ඊට පස්සේ මේ මුල් ආරමුදලේ නියෝජිතයින් පහුගිය 24 වෙනිදා ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමාවත් හම්බවලා සාකච්ඡා කරලා තිබුණා. ඔවුන් කියලා තිබුණේ මුල් ආරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව ලංකාවට සහාය ලබා දීම සම්බන්ධයෙන් කටයුතු ලංකාවට සහාය ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නවා කියලා. දැන් ඔවුන්ගේ ජාත්‍යන්තර මුල් ආරමුදලේ සහයෝගය ලැබීමත් එක්ක අනෙකුත් පාර්ශ්වවලත් අවධානයක් දිනා ගන්න පුළුවන් නිසා ඒ වගේ මේ විශ්වාසය ඇති වුණාට පස්සේ අනෙකුත් ණය දෙන ආයතන සහ සංවිධාන ණය දෙන සූදානම් ඉන්න නිසා ඒ පිළිබඳවත් ලංකාව වැඩි අවධානයක් දෙනවා. ඊයේ දවසේ ඉරිදා දවසේ ඇමරිකාවේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් ලංකාවට ආවා. ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ඒ වගේම රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඔවුන් මේ 29 වෙනිදා ලංකාවේ රැඳිලා ඉන්නවා කියලා වාර්තා වෙනවා. ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම්, ඒ වගේම දකුණු හා මධ්‍යම ආසියාව බාර නියෝජ්‍ය සහකාර ලේකම් කියන දෙන්නත් එක්ක කණ්ඩායමක් තමයි අවිල්ල තියෙන්නේ. අදාළ පාර්ශ්ව හම්බ වෙලා සාකච්ඡා කරලා ලංකාවට යම් ක්‍රමවේදයක් ඇතුලේ ණය මුදලක් හෝ ප්‍රදානයක් ලබා දෙන්න තියෙන හැකියාවන් විමර්ශනය කරනවා කියලා ආරංචි. ඒත් එක්කම ඉන්දියානු දූත පිරිසක් පසුගියද ලංකාවට ආවා. දවසක් උදේ ඇවිල්ලා ඔවුන් රැඳී ඉඳලා එදා හවසම පිටත් වෙලා ගියා. විශේෂ ගුවන් යානයකින් ඇවිල්ලා ඔවුනුත් ලංකාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. තව ක්‍රෙඩිට් ලයින් එකක් ලබා ගන්න ඉන්දියාවත් එක්ක ණය සහනයක් ලබා ගන්න උත්සාහ කරනවා. ඒ සම්බන්ධයෙන් තමයි ඔවුන් සාකච්ඡා කරලා තිබුණේ. ඉතින් මේ ආදී වශයෙන් රට ආර්ථිකමය වශයෙන් යම් ස්ථාවරත්වයකට පත් කර ගන්න ක්‍රියාමාර්ග සඳහා වුණ වැඩපිළිවෙල ගියුරු සතියේ ටිකක් වැඩිපුර අවධානය දිනා ගනිමින් ලංකාවේදී ක්‍රියාත්මක වුණා විවිධ කණ්ඩායම්. මේ මොහොතේ ලංකාවේ රැඳිලා ඉන්නවා ණය ආධාර ලබා දෙන කණ්ඩායම්.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ තොරතුරු කතා බහ කරමින් යන මේ සාකච්ඡාවේදී මීළඟට අවධානය යොමු කරන්නට කැමති සමග ජන බලවේගයේ විරුද්ධ පක්ෂයේ අර විරෝධතා සතිය පිළිබඳව අපි පසුගිය සතියේ මේ සම්බන්ධව තොරතුරු ඔබට හෙළිදරව් කළා. මේ ගිවිලගේ සතිය විරෝධතා සතියක් විදිහට නම් කළා. ඔවුන් මේ සම්බන්ධව මේ විරෝධය පළ කිරීමේ යම් යම් ක්‍රියාමාර්ග සඳහා සූදානම් වෙමින් තියෙනවා කියලා. දැන් මේ විරෝධතා සතිය ක්‍රියාත්මක වුණේ කොහොමද? එය සාර්ථක වුණාද? මොකක්ද එහි මට්ටම මේ මනෝජ්?
ඔව්, උද්ඝෝෂණ ආණ්ඩුවට විරෝධය දැක්වීම, පාර්ලිමේන්තුව වර්ජනය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග කිහිපයක් සජබේ අරන් තිබුණා. විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වුණු සමගි ජන බලවේග පාර්ලිමේන්තු කණ්ඩායම ප්‍රධාන වශයෙන්ම තීරණය කරලා තිබුණා ගිය සතියේ පාර්ලිමේන්තු වර්ජනය කරන්න. රාජිත් සේනාරත්න හිටපු ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් යෝජනාව අරගෙන ඇවිල්ලා තිබුණා. මොනවද මේකට හේතු කියලා පක්ෂයේ පැත්තෙන් විමසලා තිබුණා. ඇයි අපි පාර්ලිමේන්තු වර්ජනය කරන්න කියන එක. මේ වෙලාවේ රටේ තියෙන හැම හේතුවක්ම හේතුවක් තමයි රටේ හැම මනුස්සයම කියන්නේ මේ දුර්දාත්ත ආණ්ඩුවට ගෙදර යන්න කියලා, රටේ හැම මනුස්සයම කියන්නේ ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියලා. තවත් මොනවද අවශ්‍ය කියන කාරණේ රාජසේනාරත්න ඊට පෙරදිවරයා පැහැදිලි කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේදීත් විපක්ෂ නායකවරයා අදහස් දක්වලා ඔවුන් පාර්ලිමේන්තුව වර්ජනය කරන්න තීරණය කළා. ඒ අනුව සභාවෙන් පිට වෙලා ගියා. පාර්ලිමේන්තුව කියන්නේ කතා සාප්පුවක් විතරයි, තීන්දුව ගන්න ජනතාව පීඩාවටපත් වෙලා ඉන්නවා. ඒක කතා සාප්පුවක ඉඳලා තවදුරටත් පළක් නැති වැඩ කරලා තේරුමක් නැහැ කියලා ඔවුන් පාර්ලිමේන්තුවෙන් පිට වෙලා ගියා. එතකොට ජාතික ජනබල වේගයත් ඔවුන් එක්කම විපක්ෂයේ කණ්ඩායම විදිහට පාර්ලිමේන්තුවෙන් පිට වෙලා ගියා. ඔවුන් ගිහසතේ පාර්ලිමේන්තුව වර්ජනය කරා. අපි දැක්ක හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය ඇතුළු කණ්ඩායමක් ඇවිල්ලා අග්‍රාමාත්‍යවරයාගේ ගෙවල් ළඟ විරෝධයක් එල්ල කළා. කාන්තාවන් ප්‍රධාන කරගෙන ඒ විරෝධතාවය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය තිබුණා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වැඩ පුළුවන් වැඩ කරන්න කියලා ඇවිල්ලා මොනවද කරේ කියන මාතෘකාව තමයි ඔවුන් මතු කරලා තිබුණේ. ඒ අනුව විරෝධතා පාර්ලිමේන්තු වර්ජනය කිරීම වැනි ක්‍රියාමාර්ග කීපයක් එක්ක සජබේ ආණ්ඩුවට තියෙන විරෝධය ගිය සතියේ ප්‍රදර්ශනය කළා.
මේ වාර්තා වෙන තොරතුරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රුසියානු ජනාධිපති පුටින්ට ලියුමක් යවුවයි කියලා. පුටින් ඒකට පිළිතුරු ලිපියකුත් එවලා තියෙනවා. එය ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති හරහා ලබා දුන්නා හිටපු ජනාධිපතිවරයාට කියලා තොරතුරු වාර්තා වුණා. මොකද්ද මේ ලියුම? මොනවද මෛත්‍රීපාල සිරිසේන එහිදී සඳහන් කරලා තිබුණේ? පුටින් මොනවද එයට දක්වපු ප්‍රතිචාර? අපි කැමැති සවිස්තර තොරතුරු දැනගන්න.
ඔව්, අපිට මතකයි අර ඒරොෆ්ලොට් ගුවන් යානය ලංකාවේ රඳවා තබා ගත්ත රුසියානු ගුවන් යානයක්. ඉතින් මේ සම්බන්ධයෙන් ඇතුණු ගැටලුවෙන් පස්සේ ඒ ගැන කනගාටුව පළ කරලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රුසියානු ජනාධිපතිවරයාට ලිපියක් යවුවා. ඔහු යවපු ලියුමට රුසියානු ජනාධිපතිවරයා පිළිතුරු ලිපියක් එවලා තිබුණා. රුසියානු තානාපතිවරයා ඒ ලිපිය පහුගිය අඟහරුවාදා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ගෙදරටම ගිහිල්ලා ඌට බාර දුන්නා. ඊටපු ජනාධිපතිවරයාට ලියුම බාර දෙන ගමන් ඔහු කියලා තිබුණා, රුසියානු තානාපතිවරයා කියලා තිබුණා, තෙල් පොහොර අර්බුදයට විසඳුම් දෙන්න රුසියාව සූදානම් ඉන්නවා. නමුත් ආණ්ඩුව පාර්ශවයෙන් ඒ තරම් සූදානමක් නැති බව තමයි පේන්න තියෙන්නේ කියලා ඔහු මෛත්‍රීපාල සිරිසේන ඊටපු ජනාධිපතිවරයාට කියලා තිබුණා. ඒත් එක්කම ආණ්ඩුවේ හවුල් පක්ෂවල නායකයොත් පහුගිය අඟහරුවාදා හවස රුසියානු තානාපති කාර්යාලයට ගිහිල්ලා තානාපතිවරයා හම්බුණා. විමල් වීරවංශ වාසුදේව නායකකාර උදේ ගම්මන්පිල මේ කණ්ඩායම එතන හිටියේ. මේ කණ්ඩායම ගිහිල්ලා අදහස් දක්වලා තිබුණා. විශේෂයෙන් වාසුදේව නානායකකාර මන්ත්‍රීවරයා කියලා තිබුණා රටේ තෙල් ගෑස් අර්බුදයක් තියෙනවා, ඒ සම්බන්ධයෙන් උදව් කරන්න පුළුවන් කොහොමද කියලා අපි විමසුවා. රුසියාවෙන් ලැබුණු ඩොලර් මිලියන 500ක ණය මුදල වියදම් කරලා තියෙන්නේ 150ක් විතරයි. ඒ නිසා ඉතුරු ටිකට තෙල් ලබා දෙන්න බැරිද කියලා විමල් වීරවංශ මන්ත්‍රීවරයාත් අහලා තිබුණා. උදේ ගම්මන්පිල මන්ත්‍රීවරයා ලංකාවට උදව් කරන්න පුළුවන් ආකාරය සම්බන්ධයෙන් රුසියානු තානාපතිවරයාගෙන් අහලා තිබුණා. මේ මන්ත්‍රීවරුන්ගේ අදහස් අහගෙන හිටපු රුසියානු තානාපතිවරයා කියලා තිබුණේ ගුවන් යානය සම්බන්ධ ප්‍රශ්නයෙන් රුසියාව යම අපහසුතාවයට පත් වුණා. නමුත් ලංකාවට පොහොර ඉන්ධන ලබා දෙන රුසියාව සූදානම්. ඒ ගැන රටවල් දෙකේ රාජ්‍ය නායකයන් කතා කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියලා ඔවුන් සඳහන් කරලා තිබුණා. ඉතින් මේ අනුව බැලුවට පස්සේ රුසියානු තානාපතිවරයාගේ පැත්තෙන් යම් යම් ලංකාවට අවශ්‍ය සහන ලබා ගන්න මේ වෙලාවේ රුසියාව සූදානම් කියන කොළකොඩිය ඔහු අපිට පෙන්වලා තිබුණා. ඒ අනුව බලමු මේ සම්බන්ධයෙන් ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා.
අවසාන වශයෙන් කෙටියෙන් හෝ තොරතුරු විමසා දැනගන්න කැමති ශ්‍රී ලංකාවේ ජන ජීවිතය මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මනෝජ් ටිකක් බය හිතෙන කතාවක් ආරංචි වෙනවා. පෙට්‍රල් නම් දැන් නැත්තටම නැහැ කියලා ලංකාවේ. මේක ඇත්තද?
ඔව්, පෙට්‍රල් තොග ඉතාම සීමිත තත්වයක තියෙන. පෙට්‍රල් නැවක් 23 වෙනිදා ලංකාවට එනකොටවත් ඒ නැව ආවේ නැහැ. ඒකට හේතුව තමයි දැන් ලංකාව පහුගිය කාලේ තෙල් ලබා ගත්තු සමාගම් වලට ගෙවන්න තියෙන මුදල් ගෙවල නැති නිසා අලුත් සමාගමකින් තෙල් ලබා ගන්න උත්සාහ කරද්දී ඔවුන් අපිට මුදලක් යම් ආකාරයෙන් ඉල්ලලා තියෙනවා. ඒක ගෙවන්න නොහැකි වුණු නිසා තෙල් නැව ආවේ නැහැ කියලා විශේෂ භාර ඇමතිවරයා සඳහන් කළා. නමුත් ඊයේ දිනේ වෙනකොට අපිට දැනගන්න ලැබුණා දැන් මේ රුසියාවෙන් තෙල් ගන්න කියලා තියෙනවා. රුසියානු සමාගමක තෙල් තමයි මේ ගන්න උත්සාහ කළේ. නමුත් අදාළ LC ඕපන් කරද්දී, ණයවර ලිපි ඕපන් කර විවෘත කරද්දී ජාත්‍යන්තර බැංකු රුසියානු සමාගමක් සමග ණයවර ලිපි විවෘත කිරීමේ යම් ගැටලුවක් මතුවුණා. ඒ නිසා තමයි තෙල් ගන්න බැරි වුණේ කියලා කොමුණත් ආණ්ඩුව නියෝජනය කරලා ඇමතිවරු දෙදෙනෙක් මේ සතිය රුසියාවට ගිහිල්ලා ඒ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. වෙනත් සංචාරයකට යන අතරේ තෙල් ගන්න කාරණේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තිබුණා. පාසල් ඔබ කිව්වාගේ ගිය සතිය පැවැත්වුණු ආකාරයටමයි නාගරික පාසල් ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තියෙනවා. රාජ්‍ය සේවකයන් ගෙදර ඉඳලා වැඩ කරන්න බිරිමත් කරලා තියෙනවා. ප්‍රවාහනයේ සඳහා අවශ්‍ය ඉන්ධන ඉතිරි කර ගැනීම තමයි මේකේ ප්‍රධාන අරමුණ වෙලා තිබුණේ. පෙරේද දවසේ ලංකාවේ ඉන්ධන වැඩි වුණා, පෙට්‍රල් රුපියල් 50ක් වගේ ගානකින් වැඩි වුණා. ඉතින් එවැනි තත්ත්වයක් තිබෙන්නේ ජන ජීවිතයේ යථාර්ථයට පත් කර ගන්න ආණ්ඩුව ලොකු උත්සාහයක් අරගෙනමින් ඉන්නේ මේ වෙලාවේ. නමුත් බලාපොරොත්තු වූ විසඳුම් තවමත් ජනතාවට ලැබිලා නැහැ.
මනෝජ් බොහොම ස්තුතියි ලංකාවේ තත්විති කතා බහ කරන්න මේ සතියේදීත් අපිත් එක්ක සම්බන්ධ වෙමින් පිළිබඳව මාධ්‍යවේදී මනෝජ් උද්දටියාවලයි ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වුණේ. අපි හමුවෙමු ලබන සතියේ සඳදා යලිත්. අයිබෝවන්.
අයිබෝවන් බොහොම ස්තුතියි ලොක්ෂේ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.